ओम शांति। 2026 7 වෙනි මස 7 වෙනි දින උදෑසන මුරලි බාප් දාදා මදුබන් සාරය සුමිහිරි දරුවනි, ලෝක පාලකවරුන් බවට ඔබව පත්කරවීමට ඔබගේ බාපා පැමිණ සිටිනවාය යන කුල්මත් බව ඔබට තිබිය යුතුයි. ඔබ දැන් සිටින්නේ ඔහු ඉදිරියේමයි. ප්‍රශ්නය: ගැඹුරු කර්ම නියමය හරිහැටි අවබෝධ කරගත් අය විසින් අනිවාර්යෙන්ම දරන උත්සාහය කුමක්ද? පිළිතුර: සිහි කිරීම සඳහා වන උත්සාහයයි. මන්ද තමන්ගේ පැරණි කර්ම කිනුම් තුලණය වන්නේ ස්මරණය තුළින් පමණක් බව ඔවුන් දන්නවා. තම පැරණි කර්ම කිනුම් කර්ම වේදනාවන් සමනය කරගත්තේ නැතිනම් තම தත්ත්වේ විනාශ වී ඊළඟ උපතත් එවැනිම වේවි කියා ඒ ජීවාත්මයන් දන්නවා. ඕම් ශාන්ති. බාප් දාදා තමා ඉදිරියටම පැමිණ සිටිනා බව දකිනා විට ඔය දරුවන් අපරිමිත වූ සතුටේ රසදිය කඳ ඉහළට නගිනවා. වසර 5000කට පසුව ශිව බාබා නැවතත් වතාවක් බ්‍රහ්මාගේ ශරීරයට ඇතුළු වී සිටිනා බවත් ඔය දරුවන් දන්නවා. කුමක් කිරීමටද ඔය දරුවන් තුළ මෙම කුල්මත් බව තිබෙනවා? පරමාත්ම පියා පැමිණ සිටින්නේ තමන්ව ලෝක පාලකවරුන් බවට පත් කරවීමටයි කියා ඔය දරුවන් දන්නවා. ඔහු අපව වටිනා දරුවන් බවට පත් කරවනවා. තමෝ ප්‍රදාන් බවින් සතෝ ප්‍රදාන් වීමේ ක්‍රමය ඔහු අපට නැවත නැවතත් කියා දෙනවා. ක්‍රමය ඉතාමත් පහසුයි. ඔහු ඔය දරුවන්ට ඉතාමත් පහසු සිහි කිරීමක් උගන්වනවා. අඥාන මාර්ගයේදී පියෙකුට පිරිමි දරුවෙක් සිටිනා විට උරුමකරුවෙක් ඉපදුණු බව ඔහු අවබෝධ කරගන්නවා. පරමාත්ම පියා පැමිණ මෙකල ඔබව තම භාරතයට ගන්නා බව ඔය දරුවන් දන්නවා. ඇත්ත වශයෙන්ම ඔබ සෑම කෙනෙක්ම ශිව බාබාගේ දරුවනුයි. නමුත් ඔහුට ඔබ ඇමතීමටත් ඔහු කියන දේ ඔබට ඇහුම්කන් දීමටත් හැකිවන පරිද්දෙන් බාබාට ඔබව අයිති කරගත හැක්කේ කෙසේද? ශිව බාබා මෙම බ්‍රහ්මාගේ ශරීරය හරහා ඔබට කියන්නේ මම ඔබගේ පරමාත්ම පියයි. මම ඔබලාව දෙව්ලොව පාලකවරුන් කරවනවා. ඔය ජීවාත්මයන් අපිරිසිදු නිසා ඔබට මුක්තියට යන්නත් බැහැ. ජීවන මුක්තියට යන්නත් බැහැ. ඔබ සෑම කෙනෙක්ම එකම එක පරමාත්ම පියාගේ දරුවනුයි. ඔබ සෑම කෙනෙක්ම පරමාත්ම පියාගේ උරුමය හිමි කරගත යුතුයි. දරුවන් රැසක් සිටිනා අතර ඒ ගණන්නත් එන්නම වැඩි වෙනවා. ඔහු නිරතුරුවම ඔවුන්ව භාරයට ගන්නවා. අහෝ ජීවාත්මයනි, ඔබලා දැන් මගේ දරුවන්ය. තම තමන් ජීවාත්මයන් බව සලකන්න. කල්ප භාගයක් පුරා අප සිහි කරමින් සිටි පරමාත්ම පියාව දැන් අප සොයාගෙන සිටනවා. කවදාවත් මෙය අමතක කරන්න එපා. ජීවාත්මය කල්ප භාගයක් පුරා ශරීරය මගින් පරමාත්ම පියාව සිහි කරනවා. අහෝ පාරිශුද්ධ කරුවාණනි, දුක නැති කර සතුට දානය කරන්නාණනි. මන්දමෙය රාවණ රාජ්‍යයයි. මිලියන ගණනක ධනස්කන්ධයක් හෝ ඉඩකඩම් කර්මාන්ත ශාලා තමන්ට තිබෙනා නිසා තමන් හරිම සතුටින් සිටිනවායි කියා සිතාගෙන සිටනා මිනිස්සු සිටිනවා. නමුත් ඒ සියල්ල තාවකාලිකයි. අවසානයේදී ඒ සෑම කෙනෙක්ම වේදනාවෙන් හැඬීමට පටන් ගනීවි. දුක් කඳු පිටින් ඇද වැටේවි. ඔබලා එක් තත්පරයකින් පරමාත්ම පියාගේ උරුමය දිනා ගන්නවා. ඔහු කියනවා මම එක් තත්පරයකින් දෙව්ලොව ස්වාධිපත්‍ය ඔබට දෙනවා. මෙම පැරණි ලෝකය විනාශ වේවි. යුද්ධ හා ස්වාභාවික ව්‍යසන ඇති වේවි. පිරිසිදුකම තිබිය යුතුයි. ඔය ජීවාත්මයන් දැන් පාරිශුද්ධ වෙමින් සිටනවා. ඔය දරුවන් කෙතරම් උත්සාහයක් දරනවාදැයි කියා බාප්පා දාදා දෙදෙනාටම වැටහෙනවා. තම උරුමය දිනා ගැනීමට සුළු උත්සාහයක් දැරීමට පියා ඔබව උනන්දු කරවනවා. තමා ජීවාත්මයක් බව සලකා පරමාත්ම පියාව සිහි කරන්න. ඒ ආධ්‍යාත්මික පියා අශාරීරික වන අතර ජීවාත්මයන් ඔහුට කන්නලව් කරනවා. පරමාත්ම පියා අහනවා, අපිරිසිදු ඔය ජීවාත්මයන් පිරිසිදු කරවිය හැක්කේ කෙසේද? එකම එක පරමාත්ම පියාම පමණයි පාරිශුද්ධකරු වන්නේ. ජල ගංගාවන් පාරිශුද්ධකරු වෙනවා නම් ඔබලා ඉක්මනින්ම ගිහින් දියේ කිමිද පැමිණිය යුතුයි. ගංගා නදියේ ස්නානය කිරීමට බොහෝ දෙනා යනවා. ඒත් ඇයි ඔවුන් තවමත් අපිරිසිදු? දිවාරෑ ඔවුන් මතුරන්නේ පතිත පාවන සීතාරාම්, එනම් සියලුම බැතිමතුන්ගේ සියලුම සීතාවරුන්ගේ ආරක්ෂකයා පරමාත්ම පියා. පරමාත්ම ජීවය එකම එක රාමයි. ඔහු පාරිශුද්ධකරුයි. සියලු සැමියන්ගේ සැමියයි. ඔහු පැමිණි විට පමණයි ඔබලාව පාරිශුද්ධ කරවිය හැක්කේ. පරමාත්ම පියා දැන් කියනවා, මගේ ශ්‍රීමත් පිළිපදින්න. වෙන කිසිම කෙනෙකුගේ මත අනුගමනය කරන්න එපා. භක්ති වන්දනා කිරීමෙන් දෙවියන් සොයාගත හැකි කියා ඔවුන් සිතනවා. භක්ති වන්දනා කර දෙවියන්ව සොයාගත හැකි නම් සෑම බැතිමතෙක්වම බේරා ගැනීමට ඔහු පැමිණේවි කියා ඔබ කියන්නේ ඇයි? ඔහු පැමිණ සෑම කෙනෙක්වම බේරා ගැනීමට නම් ඔවුන්ට සිදුවුණු ව්‍යසනය කුමක්ද? ආරක්ෂාවක් දෙන්නේ ව්‍යසනයක් ඇති තැනටයි. පරමාත්ම පියා කියනවා, ඔබලා ඉතාමත් පරිහානි තත්ත්වයට ඇද වැටිලා. මෙය අන්ත අපාය වන අතර කෙනෙක් සෑම කෙනෙක්ම සිටින්නේ ලෙඩින් දුකින්. බලන්න සෑම නිවසකම සිදුවන දේවල්, දුකම හැර වෙන දෙයක් නැහැ. මෙන්න මේ නිසා තමයි ඔවුන් කන්නලව් කරන්නේ. බාබා අපේ දුක නැති කර සතුට දෙන්න. භාරතය පුරා අඛණ්ඩ සතුටක් තිබුණා, නමුත් දැන් එය දුකින් පිරිලා. මෙය භාරතය හා සම්බන්ධ දෙයකි, වෙනත් දැන් නොවේ. ඒවා පැමිණෙන්නේ පසුවයි. ඇතැම් අය උපත් 61ක් ගන්න අතර අනිත් අය ඊටත් අඩු උපත් ගණනක් ගන්නවා. දේවතා ධර්මයට අයිති අය උපත් 84ක් ගන්නවා. මෙම ගණනයට අනුව කල්ප භාගයකට පසුව පැමිණි අය ගන්නේ උපත් 84නුත් භාගයයි. සෑම කෙනෙක්ම උපත් 84 චක්‍රය වටා යන්නේ නැහැ. මිනිස්සු තමන්ගේ සිතට එන සෑම දෙයක්ම කියනවා. ඔය දරුවන් දැන් පරමාත්ම පියාගෙන් ලැබෙන අවිනාශී ඥාන මිනිමිතු වලින් තම බුද්ධිය පුරවා ගන්නවා. මුතු මැණික් හරිම වටිනවා. පරමාත්ම පියා ඉතාමත් පහසුවෙන් ඔබට සියල්ල පහදා දෙනවා. ඔහු කියනවා, ඔබ මට කන්නලව් කරමින් සිටියා. අහෝ පාරිශුද්ධ කරුවාණනි, පැමිණ අපව පාරිශුද්ධ කරවන්න. එම නිසා පරමාත්ම පියා පැමිණ සිටනවා. පාරිශුද්ධ වුවහොත් තමන්ට දෙව්ලොව පාලකවරුන් බිය හැකි බව ඔබලාට දැන් තේරෙනවා. ශිව බාබා පැමිණ සිටින්නේ අපව ගල් බුද්ධි ඇති අයගෙන් දිව්‍යමය බුද්ධි ඇති අය බවට පත් කරවීමටයි. භක්ති මාර්ගයේ සෑම පිළිමයක්ම සාදා ඇත්තේ ගල්වලිනුයි. ඔවුන් දිගටම තම හිස ගසාගත්තේ ගල් මතමයි. පරමාත්ම පියා කියනවා, ඔවුන් කෙතරම් ලොකු උත්සාහයක් දැරුවත් ඒ කිසිවකින් ඔවුන් කිසි ඵලයක් ලබන්නේ නැහැ. මීට පෙර ඔබ තමාවම බිල්ලට දී ගත්තා. ඔබට ලැබුණු යහපත කුමක්ද? වැඩිම වුණොත් ඔබ දේවතා එළියක් දකින්න ඇති. ඒත් ඔබගේ තත්ත්වය එහෙමමයි. පාරිශුද්ධ කරු පරමාත්ම පියා එක් වතාවක් සංගම යුගයට පැමිණෙනවා. ස්වර්ණමය යුගයේ භක්ති මාර්ගයට අයත් කිසිවක් නැහැ. ගෙල කපන්න කියා හෝ අරක මේක කරන්න කියා පරමාත්ම පියා ඔබට කියන්නේ නැහැ. භක්ති මාර්ගයේදී මිනිසුන් නොයෙකුත් දේ කරනවා. ඒ දිනවල දේවතාවරියන්ට නර පිළිපවා දුන්නා. පරමාත්ම පියා කියනවා, ප්‍රතිසංස්කරණයකින් පසුව ඔබලා දේවතාවරුන් වුණා. දැන් ගල් බුද්ධින් ඇති අය බවට පත් වෙලා. දෙව්ලොව ස්වාධිකත්වය ඔබලාට දී තිබුණා. දියමන්ති මුතුමැණික් ඔබවා සෑදූ මාලිගා සහ මහා විශාල ධනස්කන්ධයක් තිබුණා. ඒ සියල්ලට සිදු වූයේ කුමක්ද? ඔබලා දැන් ඉතාමත් දුක්ඛිත තත්ත්වයකට පත්වෙලා. මුලින් ඔබලා අයිතිව සිටියේ දේවතා ධර්මයටයි. දැන් ඔබලා රජෝහා තමෝ තත්ත්වවලට පත්ව සිටනවා. දේවතා ධර්මයට අයිතිව සිටි ඔබලා දැන් තමන් හින්දිවරුන් කියා හඳුන්වා ගන්නේ නැහැ. ගන්නේ ඇයි? අනිකුත් ආගම්වල අය තම තමන්ගේ ආගම්ම පමණයි විශ්වාස කරන්නේ. සෑම කෙනෙකුටම ඇත්තේ එක් ධර්මයකි. මුස්ලිම්වරුන්ට මුස්ලිම් ධර්මයත්, ක්‍රිස්තියානුවරුන්ට ක්‍රිස්තියානි ධර්මයක් තිබෙනවා. ඔබට සිදුවේ කුමක්ද? ඔබලා ඉතාමත් සතුටින් පාරිශුද්ධව හා මුළුමනින්ම පාපයෙන් තොරව සිටියා. දැන් ඔබලා ඉතාමත් පාපකාරී වෙලා. ඔබලා සැබවින්ම මුළුමනින්ම පාපයෙන් තොරව සිටියේ කෙසේද? පසුව දූෂිත වූයේ කෙසේද කියා කිසිම කෙනෙක් දන්නේ නැහැ. උපත් 84ක් ගන්නා ගමන් සතෝ තත්ත්වයෙන් ඔබ තමෝ වී දැන් මුළුමනින්ම තමෝ ප්‍රදාන් වී අපිරිසුදු වෙලා. අපි අනිවාර්යෙන්ම ස්වර්ණමය යුගයේ සිට කලි යුගයට පැමිණිය යුතුයි. සෑම දහමක්ම සතෝ රජෝහා තමෝ මට්ටම් පසු කර යා යුතුයි. ව්‍යාප්තියක් සිදුවිය යුතුයි. ගසේ පින්තූරය බලන්න. ගස මුදුනේ බ්‍රහ්මා අසුන්ගෙන සිටිනවා. තම උපත් 84 අවසානයේ ගස මුදුනේ සිටින්නේ බ්‍රහ්මයි. බිම තපස් දමින් සිටිනා ඔය සියලුම බ්‍රාහ්මීන්වරුන් තමයි අවසානයේදී අපිරිසුදු ශුද්ධයින් වන්නේ. ඔබලා පහලින් සිට රාජයෝගාව ඉගෙන ගන්නවා. ශුද්ධයින්ව සිටි ඔබලාත් දැන් බ්‍රාහ්මීන්වරුන් වී සිටිනවා. මෙම කරුණු අවබෝධ කරගත යුතුයි. ගස ඉතාමත් හොඳ පැහැදිලිතාවයක් දෙනවා. ඔබ දැන් රාජයෝග තපස්යාවේ සිටින අතර ඔබගේ ස්මාරකය මෙහි තිබෙනවා. මෙය සජීවී දිල්වාලා දේවාලයයි. එය අජීවී. එය ස්වර්ණමය යුගයේ තිබුණේ නැහැ. ඔබගේ සිහිවටනය දැන් දැකිය හැකි. සැබෑ දිල්වාලා දේවාලයේ ඔබලා සැබවින්ම සජීවීව අසුන්ගෙන සිටිනවා. දෙව්ලොව නිමවෙමින් පවතිනවා. දෙව්ලොවට ගිය පසු ඒ දේවාල කිසිවක් ඉතිරිවන්නේ නැහැ. එහි සිටින්නේ මමත්, බාබාත්, අප දරුවනුත්. මෙය ඔබවම කියාපාන දේවාලයයි. එය මදුබන් සජීවී දිල්වාලාව කියා හඳුන්වනවා. පසුව භක්ති මාර්ගයේ ඇරඹුණු විට ඔබලා දේවාල සෑදීමට පටන් ගන්නවා. පරමාත්ම පියා ඔබව ධනවත් කරෙව්වා. ඒ නිසා ඔබලා ඔහු වෙනුවෙන් දේවාල සෑදුවා. ශිව දේවාල සෑදුවේ එක් පුද්ගලයෙක් පමණක් නොවේ. සෑම කෙනෙක්ම තම තමන්ගේ ශක්ති ප්‍රමාණයේ තරමට සෑදුවා. වන්දනීයව සිටි තමන් පසුව තඹ යුගයේදී වන්දනා කරන්නන් බවට පත්තුණු බව ඔබලා දන්නවා. ශිව බාබා ඔබලාව ඉතාමත් ධනවත් කෙරෙව්වා. එම නිසා භක්ති මාර්ගයේදී ඔබලා ඔහු වෙනුවෙන් දේවාල සාදනවා. මේ කරුණු ඔබ දැන් තේරුම් ගන්නවා. ඉතින් දැන් දෑත් උත්සාහ දරා රජවරුන්ගේ රජවරුන් වන්න. දැන් ස්වර්ණමය යුගයේදී ඔවුන් අධිරාජ්‍යවරුන් කියා හඳුන්වන අතර රිදී යුගයේදී රජවරුන් වෙනවා. පසුව ලෝකය අපිරිසිදු වුණු විට අධිරාජ්‍යවරුන් අපිරිසිදු වී රජවරුනුත් අපිරිසිදු වෙනවා. පාපයෙන් තොර අධිරාජ්‍යවරුන්ට ඔවුන් දේවාල සාදා ඔවුන්ව වන්දනා කරනවා. පළමුව ඔවුන් ශිව දේවාල සාදා පසුව දේවතාවරුන්ට දේවාල සෑදීමට පටන් ගත්තා. ඔබම දේවාල සාදා ඒවා වන්දනා කිරීමට පටන් ගත්තා. ඔබ උපත් 84ක් ගන්නවා. කල්ප භාගයක් පුරා වන්දනීයව සිටි ඔබලා ඉතිරි කල්ප භාගයේදී වන්දනාකරුවන් වෙනවා. දෙවියනුත් වන්දනා ලබන කෙනෙක් හා වන්දනා කරන කෙනෙක් වෙනවායි කියා මිනිසු සිතනවා. ඔහු සියල්ලම සපයනවායි කියා සිතනා ඔවුන් ඒවා ආපසු ගන්නෙත් ඔහුමයි කියත් සිතනවා. හොඳයි, ඔහු දෙයක් දී ආපසු ගත්තා නම් ඇයි ඒ ගැන දුක් වෙන්නේ? ඔබ බාරකරුවෙක් පමණයි. අඬන්න හේතුවක් නැහැ. පරමාත්ම පියා මෙහි සිට ඔය ජීවාත්මයන්ට කරුණු පහදා දෙනවා. ඔබලා දැන් ක්‍රමක්‍රමයෙන් ජීවාවදානයට පත්වෙමින් සිටනවා. ඇතැම් අය කිසිසේත්ම පියාව සිහි කරන්නේ නැහැ. ඔවුන් කොහෙත්ම ජීවාවදානයේ සිටින්නේ නැහැ. මෙහිදී ඔබට හොඳින් පහදා කියන්නේ ඔබ ජීවාත්මයක් වන අතර පරමාත්ම ජීවය ඔබට උගන්වයි. සංස්කාර ඇත්තේ ජීවාත්ම සත්තාවෙයි. බැරිස්ටර් හෝ මැජිස්ට්‍රේට් වන්නේ ජීවාත්මයයි. හෙට ඔබට කුමක් වේවිද? ඔය ජීවාත්මයන් හොඳින්ම පියාව සිහි කරනවා නම් මෙතනින් පිටවන ඔබලා ගිහින් අමරණීය දේශයේ උපත ලබාවි. මරණීය දේශයේ තවත් උපතක් ලබන්නේ නැහැ. තවත් කර්ම බන්ධන ඉතිරිව තිබෙනවා නම් දඬුවම් විඳීමට සිදුවේවි. ඒ සියල්ල කර්ම වේදනා මගින් ගෙවීමට සිදුවන අතර එවිට ඔබට උසස් තත්ත්වයක් දිනාගත නොහැකි වේවි. පරමාත්ම පියා මෙහි සිට ඔය දරුවන්ට ගැඹුරු කර්ම නියාමය කියා දෙනවා. ස්වර්ණමය යුගය සතෝ ප්‍රධාන බව ඔය දරුවන් දන්නවා. එහි ඇති සෑම දෙයක්ම සතෝ ප්‍රධාන. ක්‍රිෂ්ණා එළ දෙනුන්ට තනකොළ කැව්වා කියා කියනවා. ක්‍රිෂ්ණා එළ දෙනුන්ව බලාගත්තාද? එවන් දෙයක් සිදුවිය නොහැකි. ස්වර්ණමය යුගයේ සිටනා එළ දෙනුන් පවා ඉහළම ගණයේ බව කියා තිබෙනවා. ඔවුන්ට කියන්නේ කාමදේනුන් සියලු ආශාවන් සංසිදුවන්නේ කියලයි. ජගදම්බා සරස්වති කාමදේනුයි. ඇය සැමගේ ආශාවන් උපත් 21කටම සපුරාලනවා. ඔබලාත් කාමදේනුයි. පසුව ඔවුන් ඒ නම කිරි දෙනුන්ට දී තිබෙනවා. රජවරුන්ගේ මාලිගාවල ඉහළම ගණයේ කිරි ගවයින් සිටනවා. රජවරුන්ටත් එතරම් හොඳ දෙනුන් සිටිනවා නම් ස්වර්ණමය යුගයේ ඒ සතුන් කෙතරම් ලස්සන ඇතිද කියා සිතා බලන්න. එහි කිසිම දුර්ගන්ධයක් නැහැ. පරමාත්ම පියා දැන් ඔය දරුවන්ට කියන්නේ මා පැමිණ සිටින්නේ ඔබලාව ලස්සන කරවා නැවතත් මා සමග ගෙන යාමටයි. ඔබලා මට කන්නලව් කරා. පාරිශුද්ධ කරුවාණනි වඩනු මැන. මෙම අපිරිසිදු ලෝකේ අපිරිසිදු ශරීරයට පැමිණෙන්න. මොහු අපිරිසිදු වන අතර ඔහු පිරිසිදු සුර දේවතාවරයෙකි. සැසඳීමක් කරනවා. අපිරිසිදුව සිටි ඔබලා පසුව පිරිසිදු සුර දේවතාවරයින් වෙනවා. ස්වර්ණමය යුගයේ සිටින දේවතාවරුන්ට දේවතාවරුන් කියන අතර සූක්ෂම ලෝකයේ සිටින්නේ සුර දෙවගණන්ය. ඔය සුර දෙවගණන් දැන් පාරිශුද්ධ වෙමින් සිටනවා. පරමාත්ම පියා ඉතාමත් පහසුවෙන් මෙම ඉගැන්වීම් දෙනවා. ඔබ මෙහි පැමිණි පසු කිසිම ඥාති හිත මිතුරෙක් හෝ පවුලේ අයව හෝ ව්‍යාපාර ආදිය සිහි නොකළ යුතුයි. ඔබ පරමාත්ම පියා සමග මුහුණට මුහුණු සිටනවා. ඔබ මෙහි පැමිණ සිටින්නේ යෝගාවෙන් ආදායමක් උපයා ගැනීමටයි. එම නිසා ඔබලා මෙහි නිරත විය යුතුයි. අච්චා. සුමිහිරි ආදරණීය බොහෝ කලක් නැති වී සිට දැන් හමුවන දරුවන්ට ඔබගේ මව පියා බාප් දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර. ආධ්‍යාත්මික දරුවන්ගෙන් ආධ්‍යාත්මික පියාට නමස්කාර. දානසදා සාරාංශය 1. දඬුවම් වලින් මිදී සිටීමට නම් යෝග බලයෙන් සියලුම පැරණි කර්ම කිනුම් පියවා දමන්න. බාර කරුවෙක් වී සියල්ල රැක බලා ගන්න. කිසිම දෙයක් සම්බන්ධයෙන් කලබල වෙන්න එපා. ජීවාත්ම සත්තා විඥානයේ සිටින්න. 2. මේ ආදායමක් ඉපැයීමට කාලයයි. ඔබගේ නිවස, පවුල හෝ ව්‍යාපාර ආදිය මෙහිදී සිහි නොකළ යුතුය.
සුර දෙවගණක් වීමට නම් එකම එක පියාගේ සිහියේ සිටීමට මුළු උත්සාහයම දරන්න. වරදානය, ඔබ ඔබේ ස්මරණයේ සෙවුම් ආලෝකය සමග නිවැරදි වාතාවරණය නිර්මාණය කරන ජයග්‍රාහී මැණිකක් වේවා. සේවාධාරී ජීවාත්ම සැම විටම ඔවුන්ගේ නලලෙහි ජයග්‍රාහී තිලකයක් තබා ගනු ලැබේ. එබැවින් ඔබ සේවය කිරීමට යන ඕනෑම ස්ථානයකට පළමුව එම ස්ථානයේ කල්තියා බුද්ධියේ අවබෝධය සෙවුම් ආලෝකයේ දල්වන්න. එවිට ඔබේ ස්මරණයේ සෙවුම් ආලෝකයෙන් එහි සිටින සියලුම ජීවාත්ම පහසුවෙන් සමීප වීමට වාතාවරණයක් නිර්මාණය වෙයි. එවිට ඔබ ඉතා කෙටි කාලයක් තුළ දහස් ගුණයක සාර්ථකත්වයක් අත්කරගනු ඇත. මේ සඳහා ජයග්‍රාහී මැණිකක් වීමට අදිෂ්ඨාන කරගන්න සහ ඔබේ සෑම ක්‍රියාවකදීම ජයග්‍රහණය ඒකාබද්ධ වන ආකාරය බලන්න. පාඨය, ඔබට හෝ අන් අයට බාධා කරන ඕනෑම සේවාවක් සේවයක් නොව බරකි. අව්‍යක්ත සංඥාව, ගිනි කන්දක් වැනි මනෝ ස්ථිතියක රැඳී සිට බලවත් ස්මරණයක් අත්විඳින්න. ගිනි කන්දක ස්වરૂපයක් වීමට නම් ඔබ දැන් ආපසු නිවසට යා යුතු බව නිරන්තරයෙන් මතක තබා ගන්න. ආපසු යාම යනු ඉන් ඔබට සිටීමයි. ඔබ ඔබේ අශාරීරික නිවසට ආපසු යා යුතු බැවින් ඔබේ ඇඳුම් ඒ අනුව සාදාගත යුතුයි. එබැවින් ඔබ එහි ආපසු ගොස් සියල්ලන්ම ගෙන යා යුතුය. මෙම අවබෝධය තිබීමෙන් ඔබ ඉබේම සියලු සම්බන්ධතා සහ පදාර්ථයේ සියලු ආකර්ෂණ ඉක්මවා යනු ඇත. එනම් ඔබ නොබැද නිරීක්ෂකයෙකු බවට පත්වනු ඇත. නොබැද නිරීක්ෂකයෙකු වීමෙන් ඔබ පහසුවෙන් පරමාත්ම පියාගේ සහකරුවෙකු වී ඔහුට සමාව සමාන වනු ඇත. ඕම් ශාන්ති.